2015 වසරේ දොළොස්වැනි මාසේ දෙවැනිදා ඕස්ට්‍රේලියාවේ බිස්බර්න් නගරේ ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ පැවැත්වෙන භාවනා වැඩසටහනයි. කීප දිනක්ම භාවනා වැඩසටහනට සහභාගි වෙලා අවබෝධයේ තියෙන පිරිස අන්තර්ජාලය ඔස්සේ ධර්මය ශ්‍රවණය කරමින් අවබෝධය ලබා ගන්න පිරිස, දැන් පින්නතුන්ට වැටහිලා ඇති අපිට අවශ්‍ය කරන්නේ කොමක්ද කියන කාරණය. මුලින්ම අවශ්‍ය කරන කාලයක් දැනගන්න, මොකක්ද මේක කියලා දැනගන්න. අපිට නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නකොට ආකාර පහක අවස්ථාවක් ලැබෙනවා. සම්මුති නිවන, පරමාර්ථ නිවන, සමාධි නිවන, නිරෝධ නිවන, පහාන නිවන කියලා නිවන් පහකට අපි ගමන් කරනවා. මුලින්ම දැනුවත් වෙලා දර්ශනේ නිවන් ධර්මයේ කියන්නේ වෙන්න මෙයයි කියලා වටහා ගැනීමක් කළාම ඒක ලොකු සහනයක්. එවිට අපි ස්ථීරව ලිපිනය දැනගත්තා වගේ සන්තෝෂයක් තියෙනවා. උදාහරණයක් දැක්කොත් මොහොතේ අතරමං වෙච්ච කෙනෙකුට, ඈත ඉන්න කෙනෙකුට මොහොතකදී ගොඩබිමක් ඈතින් තියෙනවායි කියලා ඉඟියක් ලැබෙනවා. එතකොට පුදුම සන්තෝෂයක් දැනෙනවා මේ මනුෂ්‍යයාට. ඒ වගේම සම්මුතියෙන් අපි නිර්වාණ ධර්මය කියන්නේ කුමක්ද කියලා හරියට ඉගෙන ගත්තාම, වැටහුණාම, ප්‍රත්‍යක්ෂ වුණාම පුදුමාකාර සතුටක් දැනෙනවා. පරමාර්ථයක් කරගන්න ඕනේ, ගොඩ බිම කරා ඇදෙන්න ඕන තමන්ගේ ජීවිතය ඒ නිර්වාණ ධර්මයට අනුකූලව, තමන්ගේ අධ්‍යාත්මය පෙරල ගන්න ඕන, එහෙම නැත්නම් අනුගත කර ගන්න ඕන, සමාන කර ගන්න ඕන. හොඳයි, අපි විමසලා බලමු, කල්පනා කරලා බලමු. ඔබ නිවන කියලා හිතාගෙන ඉන්නේ කොහොමද? මොනවා හරි වචනයක්ද, එහෙම නැත්නම් තමන්ට අධ්‍යාත්මයෙන්ම දැනෙනවද නිවන කියන්නේ මෙන්න මේ වගේ දෙයක්? වෙන දෙයක් නෙමෙයි පින්නතුනේ, අපි ළඟම තියෙන උපාදානය. එමත් නැත්නම් මේ මනස ගොඩ ගැහිලා තියෙන කසල ඉවත් කර ගැනීමම තමයි නිවන. නිවන වෙන කොහෙවත් සාන්න පුළුවන් කමක් නැහැ. අපි ළඟ තියෙන කුණු කසල වල ඉවත් කිරීමම තමයි පිරිසුදුකම. නිවන. ඉන් පසුවයි ඒ නිවන කියන එක අපි තුළ පවතින්නේ. ඒ මඟ ගමන් කරනවා කියලා කියන්නේ අපේ අඩුපාඩුකම් හඳුනගෙන ඒ අඩුපාඩුකම් ටික 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 අඩු කරනවා, සම්පූර්ණයෙන් අඩු කරලා දානවා. අශේෂ විරාග නිරෝධෝ. මේක ශේෂයක්වත් ඉතිරි නැතුව නිදහස් කරගන්නවා මනස. ඒ නිදහස් කරගන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒක තමයි සුවිශේෂී. ඒක පුජ්‍යල ක්‍රමවේදයට තමන්ට හිතන විදිහට කරගන්න බෑ. හිත නිදහස් කර ගැනීම එහෙම හිතන විදිහට කරගන්න බෑ. එහෙනම් ඉතින් කවුරුත් කරගන්න ඕනේ ලෝකේ? එහෙම හිතනට කරගන්න බෑ හිත නිදහස් කරන්න. ක්‍රමවේදයක් තියෙනවා. මොකද්ද ක්‍රමවේදය? ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියාදෙන නිවැරදිව හඳුනා ගන්නා ලද සම්‍යක් ප්‍රතිපදාව. සම්‍යක් ප්‍රතිපදාව කියන්නේ කුමක්ද? සම්‍යක් ප්‍රතිපදාව කියන්නේ වෙනතුනේ දෘෂ්ටි නැති මාර්ගයක්, සංකල්ප නැති මාර්ගයක්, වචන නැති මාර්ගයක්, වචන වලින් කිව නොහැකි මාර්ගයක්. වචන වලින් හඳුනාගත නොහැකි මාර්ගයක්. ක්‍රියාවෙන් තොර මාර්ගයක්. ක්‍රියාවෙන් නිවන් මාර්ග ගමන් කරන්න පුළුවන් කමක් නැහැ. ක්‍රියාව ඉක්මවා තමයි නිවන් මාර්ග ගමන් කරන්න පුළුවන්. අනේ සුවිශේෂී ගමන් මාර්ග ඉගෙන ගත යුතුයි, අවබෝධ කර ගත යුතුයි, ඥානය කරගත යුතුයි. එහෙම නැතුව පුජ්‍යල ශක්තියට බෑ නිවන් මාර්ග ගමන් කරන්න. පුජ්‍යල ශක්තිය කියන්නේ තමන්ගේ තියෙන මානසික ශක්තිය. මානසික ශක්තියට පුළුවන් කමක් නැහැ නිවන් මාර්ග ගමන් කරන්න. අචින්ත්‍ය වූ ස්වභාවයක් ලෝකේ තියෙනවා. අනිත්‍ය වූ ස්වභාවයක් ලෝකේ තියෙනවා. අනාත්ම වූ ස්වභාවයක් ලෝකේ තියෙනවා. කිසිවක නොඇලෙන ස්වභාවය හෙවත් සියල්ල අත්හැරපු ස්වභාවයක් ලෝකේ තියෙනවා. අන්නේ ස්වභාවය අපි හඳුනාගත යුතුයි. අනිත්‍ය කියන ස්වභාවය ඔබට හසු වුණොත් ඒක තමයි මාර්ගය. නමුත් අපිට තියෙන අනිත්‍ය ස්වභාවය පිළිබඳව දැනුම සරල දැනුමක් පමණයි. ඒ අනිත්‍ය ස්වභාවය කියලා කියන්නේ වෙනතුනේ හරිම ගැඹුරු ධර්මයක් ඒක. ඒ අනිත්‍ය ස්වභාවයෙන් ටිකක් දන්නවා සෝවාන් මාර්ගඵලලාභී තැනත්තා. තව ටිකක් වැඩිපුර දන්නෝ සප්පදාගාමී කෙනා. තවත් ටිකක් වැඩිපුර දන්නෝ අනාගාමී උත්තමයා. ඊටත් වඩා හරියටම මේ අනිත්‍ය ස්වභාවය දන්නේ රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා තමයි අනිත්‍යතාවයේ වැඩෙන්නේ. පුතජන ඔබ හිතාගෙන සිටිනා මං අනිත්‍යතාවය කියන්නේ මේකයි කියලා දැනගෙන හිටිය කියලා මහා මාස්කර ගන්න. ඔබ අනිත්‍යතාවය දන්නේ නැහැ. එහෙනම් අපි ඉගෙන ගත්ත මෙච්චර කාලය ඒ ඉතින් දන්න මට්ටම තමයි. අනිත්‍යතාවය කියන්නේ ඊටාම ගැඹුරු කාරණයක්. ඒ පිළිබඳව සාමාන්‍ය කෙනෙකුට විශ්ේ නැහැ. අපි තාම පොඩි ආකල්පය කරන්නේලා දිනෝ මේ කැඩෙනවා, බිඳෙනවා, මැරෙනවා, විනාශ වෙනවට අනිත්‍යයි කියලා. ඒක හරියට අර පොඩි ළමයිගේ කතාවක් වගේ. අනිත්‍ය කියන්නේ බොහොම ගැඹුරු කාරණයක්. සාමාන්‍ය පුහුදුන් කෙනෙකුට ඒක ගෝචර වෙන්නේ නැහැ. එයා තුළ සංකල්පයක් හා වචන ගොඩක් අනිත්‍යත් නිත්‍ය කරගත්ත ස්වභාවයක ලක්ෂණ ටිකක් පමණයි ප්‍රකට වෙන්නේ, පේන්නේ. අනිත්‍ය තුල වැඩ ඉන්න ඒ රහතන් වහන්සේලා කාලය ස්පර්ශ කරන්නේ නැහැ. අතීත අනාගත වර්තමාන තුන් කාලෙම ස්පර්ශ කරන්නේ නැහැ. අනිත්‍ය තුල වැඩ ඉන්න ඒ රහතන් වහන්සේලා අසකන නාසයේ දිව ශරීරයේ මන කියන මේ සදායතන සලාය මේවා ස්පර්ශ කරන්නේ නැහැ. අනිත්‍ය තුල වැඩ ඉන්න රහතන් වහන්සේලා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධේ ස්පර්ශ කරන්නේ නැහැ. අනිත්‍ය තුල වැඩ ඉන්න ඒ රහතන් වහන්සේලා නිත්‍ය සුඛ ආත්ම කියන එක ස්පර්ශ කරන්නේ. අනිත්‍ය තුල වැඩ ඉන්නේ රහතන් වහන්සේලා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වචන තුන ස්පර්ශ කරන්නේ. අන්න ඒ නිසා එතෙන්ට අනිත්‍ය කියලා කියන්නේ. ගෝචර කරගන්න අපහසුයි නේද? තේරුම් ගන්න හරි අපහසුයි. නමුත් අපි කෙසේ හෝ තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන එක දවසක අපිට ඒ තේරුම පහළ වේ. විශ්වවිද්‍යාල උපාධියක් ගන්න දරපු මහන්සිය දරලා නෙමෙයිනේ අපි ඔය අමාරුයි කියලා කියන්නේ. පුංචි කැපවීමක් කරලානේ. ලෝක රජකමටත් වඩා ඉහළින් තියෙන සදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයාගේ තනතුරටත් වඩා ඉහළින් තියෙන තත්ත්වයක් ලබා ගන්න රටක රජ වෙන්න තරම් කැපවීමක් කළත් වරදක් නැහැ. රටක රජ වෙන්න මොනතරම් මහන්සි වෙනවද ඒකේන. ඒ වගේ මේ නිවන් ධර්මයේ තුල අවබෝධය පැන උපදවා ගැනීම සඳහා ඒ තරම් කැපවීමක් කරන්න. රටක රජ වුණත් අවසානේ මොනවද හම්බ වෙන්නේ? නින්දා අපහාස ටිකක් පමණයි. ඕන්නම් තව සම්මානිකුත් හම්බේ හොරා කියලා. ඉතින් ඊට වඩා වටිනවා නේද මේ නිර්වාණ ධර්මයේ පිළිබඳව අපි හරියට අවබෝධය ඇති කරගත්තොත්. ඔබේ මනස පිහිටවන්න ඕන කොහෙද? මමත්වය නැති ස්ථානයක මමත්මය ඔබේ මනස පිහිටවන්න. මමත්වේ නැති ස්ථානයක ඔබේ මනස පිහිටවන්න කිසිම කරදරයක් නැහැ. ක කාලය නැති ස්ථානයක ඔබේ මනස පිහිටවන අතීතය, අනාගතය, වර්තමානය කියන මේ තුන් කාලය නැති තැනක ඔබේ මනස පිහිටවන. ඔබට කිසිදු ගැටලුවක් නැහැ, කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ පිහිටුවා ගැනීම සිදු කරන්න අතිශයින්ම අපහසුයි. ඒ කාලේ උපමාවක් දුන්න ඔටුවයි පිටේ දොඹ ගෙඩියක් තියෙනවා වගේ කියලා. දොඹ ගෙඩි දැකලා නැත්තේ ඇති, නැත්තම් ජිල් බෝලයක් වගේ රවුම් දොඹ ගෙඩිය ඒ කාලේ. ඒ කාලේ රවුම් දැරත් දොඹ ගෙඩි රවුම්. ඒක ඔටුවයි පිටේ තියෙනවා වගේ කියලා මේක තියෙන තියෙනෙහි වැටෙනවා. මේ කරගන්න බෑ. අතිශයින්ම අසීරු කාරණයක් හැටියට තමයි දුටුවේ. ඒ හරි මහන්සි වුණා. ඒ කාලේ අවබෝධය ලබාගත්ත ඒ උත්තරය බොහෝ මහන්සියලා තියෙනවා. අත්හැරියේනේ. කිසි වෙලාවක අත්හැරියේනේ තමන්ගේ අභියෝගේ මහන්සි වුණා දෙකට. එනිසා අවබෝධය ලබා ගත්තා. අවබෝධය ලබා ගන්නකම් පමණයි මහන්සි වෙන්න ඕනේ. ඊට පස්සේ මහන්සියක් වෙන දෙයක් නෑ. ඒක සරලයි. ඊට පස්සේ ඉබේ පවතින දෙයක්. මොකුත් කරන්න ඕනේ ඉබේම පවතිනවා. කරන්න දෙයක් නෑ ඉබේ පවතිනවා. දැන් බලන්න මේ පෘථුවිය ආශ්‍රිතව ඉන්නකොට මේ පෘථුවියට ලොකු ගුරුත්වාකර්ෂණ බලයක් තියෙනවා. අපේ ශරීරය ඇදගෙන තියෙන, අලෝබන තියෙන මේ පොළොවට. ඒත් යන්නකො බලන්න අභ්‍යවකාශයට. එහා ඈත චන්ද්‍රිකාව රඳවල තියෙන සීමාවටත් එහාට යන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම අපි මේ අඩි තියෙන විදිහට අඩිය වදේද? නැ මෙච්චර රළු ගොරෝසු බවක් තියේද? උඩ පැන්නත් බිම වැටිලා අතපය කැඩේද? වෙන්නේ නැහැ. ඒකට හේතුව ඈත් වෙලා. මම දකින්නේ මමත්වයෙන් ඈත් වුණාමත් එහෙමයි. මමත්වය කියන්නේ පෘථිවි වගේ රළු ගොරෝසු දරුණු තැනක්. යා වැටුනොත් කැඩෙනවා. සැරයි. ගති චරිත හරිම සැරයි, හරිම දරුණුයි. ඒත් ඒ මාමත්වයෙන් ඈත් වෙලා සතපුම් දහස් ගාන ඈතට යනකොට කිසිම එහෙම හැලහැප්පීමක් නෑ, කිසිම සම්බන්ධතාවක් නෑ. ඕරම් භාගිය කියන සංයෝජනය කියලා ඔකට කියන්නේ. ඕරම් භාගිය සංයෝජන, ඕරම් භාගිය කියන අදහස ඔක එන්නේ මේ පෘථුවි ආකර්ෂණයත් එක්ක. පෘථුවි ආකර්ෂණය කියන සත්‍යය දා හඳුනගෙන තිබුණා. අපල් ගෙඩිය වැටෙන්න කලින් හඳුනගෙන තිබුණා. ඒක තමයි මේ මනසට කියන්නේ ඇදගන්නා වූ ශක්තිය. ඒකට සංයෝජනය. බැඳලා තබන්නා වූ ස්වභාවය නැතු වෙනවා. ඊට පස්සේ හරියට පා වෙන කෙනෙක්. අභ්‍යවකාශෙත් එහෙමනේ පා වෙලා යනවා. මනස තුල වුණත් ඒ තමන්ගේ සිතුවිලිත් එක්ක, තමන්ගේ හැඟීම් බලාපොරොත්තුත් එක්ක වුණත් එයාට පා වෙන්න පුළුවන්. ඒක දැඩි නෑ. ඕන වෙලාවක වෙනස් කරන්න පුළුවන්. මෘදු, අනති, මාන කියන වචන වලින් කියන්නේත් ඒකයි. මෘදුයි. නේද? මෘදු ගතියක් තියෙන. කොයි වගේද කියලා හෙවොත් තෙල් වගේ. නේද? තෙල් හරියම මෘදු වෙන හැමෙහි යන්න පුළුවන්. ඈ ජලය වාගේ හරි මෘදුයි. පුතජනකම එහෙම මෘදුද නෑ. කළු ගල් වගේ. නෑ නෑ. පන්සලේ මහදායකයා වුණත් කළු ගලක් වගේ ඉන්නේ. ඒ නිසා පුහුදුම් බව හරීම ධර්මයි. තහම් භයානක තැනක් හරීම පීඩාකාරී තැනක්. ඒ පීඩාව ලබන්නේ ඒ තැනක් තමයි. ඒ කෙනාම තමයි ඒ පීඩාවෙන් නිදහස් වෙන නොයෙකුත් ක්‍රමවේද ඉතින් හොයනවා හොයනවා. ක්‍රමවේද හොයලම ඉතින් මහන්සි වෙලා වයසට යනවා. නේද? රංගපානවා චිත්‍රපටි අවුට් වෙන දවසක් නැහැ. අවුට් වුණත් බලන්න කෙනෙක් ඇත්තෙත් නැහැ. අපේ චිත්‍රපටි අපිම බලා ගන්න ඕන. නේද? අපේ ලොකු කම් බලන්න වෙන කවුරුත් නැහැ. ඉතින් අපේ ලොකු කම අපිම බලා ගන්නවා. යම්කිසි කාරණයකට යම්කිසි කොටසකට යම්කිසි රාමුවකට බෞද්ධ ධර්ම කොටු කරලා ඇති ඔබ සමහර විට මේ අධ්‍යාත්මය. බුද්ධාගම කියන්නේ මෙන්න මේ රාමුවේ තියෙන එක. අරාගම කියන්නේ මෙන්න මේ රාමුවේ තියෙන එක. අරජී මේ ජී අර බබා මේ බබා ඔක්කොම බබාලා මේ රාමුවල කියලා දාලා ඇති. නේද? සයි බාබා මේ රාමු වෙන්නේ, බුදුහාමුදුරු මේ රාමු වෙන්නේ, ජේසුස් මේ රාමු වෙන්නේ, නබිතුමා මේ රාමු වෙන්නේ කියලා හිතන් ඇති දාලා රාමු ටිකක් දාලා තේ. ඒක තමයි රාමු හැදීම තමයි මේ මමත්වයේ ස්වභාවය. ඒවයි රාමු තිබුණ නැති වුණා මමත්වයේ ස්වභාවය තමයි ඒව රාමු හැටියට ගන්න එක. රාමුවක් කියන්නේ ප්‍රේම එකක් හදලා නේද? එයා කොටස් කරලා එක කොටසක් හැදෙන්න තියෙනවා. රාමුවක් නැතිව ජීවත් වන්න කිසි දෙයක් දිහා රාමුවකින් බලන්න එපා. ඒ අසහනේ ඒ අපහසුතාවයේ තියෙන ඔබට ඔබේ ජීවිතේට ඔබ රාමුවක් හදාගන්නත් එපා. අනන්ත විශ්වයේ කුඩා දේවල් ටිකකට අපි කොටු වෙන්නේ ඇයි? දැන් ඔය මගේ කියන වචනේ පාවිච්චි කරලා මගේ කියන්න පටන් ගත්තොත් ඉතාම මෙච්චර විශාල විශ්වයෙන් බොහෝම පොඩි දේවල් ටිකක් තමයි මගේ කියන්න තියෙන්නේ. මේ මගේ අක්කර එකමාරේ හරි දෙකේ හරි ප්‍රොජස් 10 හරි මේ ඉඩම. දැන් පෘථුවියත් එක්ක බලනකොට මේක කොච්චරද? බොහෝම පොඩි දෙයක්නේ. ඊට පස්සේ මේක තමයි මගේ ආහාරය. මේක තමයි මගේ තනතුර. මේ අනන්ත විශ්වයේ කොච්චර කුඩා දෙයකටද මේ මම කියලා කියන්නේ? මේ ටික මනසින් අතහැරියාම ඔබ මේ විශ්වයේ කුඩා දෙයකට මම කියන කෙනෙක් නොවේ. මුළු විශ්වයම ඔබට ආйти. ඊළඟට කුඩා දෙයක් අක්කර එකමාරක් දෙකක් එක ගයක් දෙකක් යාන වාහන දෙක තුනකට සීමා වෙන්නේ නැහැ. එහා අනන්ත විශ්වයේ හිමිකාරයෙක් වෙනවා. පෘථුවියත් එක්ක අනන්ත විශ්වයේ හිමිකාරයෙක් වෙනවා. ඒ නිසා මගේ රට ඔබේ රට මොකද්ද කියලා අහුවොත් කියන්න වෙන්නේ පෘථුවිය. Earth කියලා කියන්නේ my country earth. මිනිස්සුන්ට තාම එතෙන් දෙන්න බැරි වෙලානේ යුද්ධ කරනවා සටන් කරගන්නවා. ඔබේ ආගම මොකද්ද කියලා අහුව මගේ ආගම සත්‍ය. එච්චරයි. ඇත්ත. ඇත්ත කොහෙද තියෙන්නේ? මම එතන ඉන්නේ. අර බොරුවෙන් වෙන් කරගත්ත ඇත්ත නෙමෙයි. මේ ලෝකයා විසින් ඇත්තයි බොරුවයි කියලා දෙකක් වෙන් කරගත්ත තැනින් වෙන් වෙච්ච ඇත්ත. ඔබට ඒක තේරුණාද? මේ ලෝකයේ ඉන්න පුහුදුන් ජනතාව ඇත්තක් කියලා එකක් වෙන් කරගෙන තියෙනවා. ඒ තමයි බොරුවෙන් වෙන් කරගත්ත ඇත්ත. මේක බොරුව, මේක ඇත්ත. තේරුණානේ? එහෙම එකක් තියෙනවනේ. ඒ ඇත්තයි කියන එකත් පත්තපල් බොරුවක් කියලා තේරුම් ගන්න, අර බොරුවයි කියන එකත් ඒකත් පත්තපල් බොරුවක් කියලා තේරුම් අරගෙන මේ ඇත්ත හා බොරුවෙන් වෙන්ව ලෝකයේ දකින කෙනාගේ ඇත්ත වෙනස්. ඒකට කියනවා ලෝකෝත්තර සත්‍ය. ලෝකෝත්තර ඇත්ත. අරක අර ඇත්තේ හිටියොත් එහෙම ආපෝ යුද්ධ කාමී පුජ්‍යලෙක් වෙයි. ඇත්ත ඉන්න එපා. දැන් මේ බලන්න මේ සායනාංශේ දේශනා කරන ධර්මයේ මගේ මේ තියෙන අඬු ටික ඔක්කොම දාලා බලනවා අල්ලන්න පුළුවන් ද කියලා. තමන් ළඟ තියෙන කුසලතා ඥාන සියල්ලම දාලා බලනවා මොකද්ද? මේ ධර්ම අල්ල ගන්න පුළුවන් ද කියලා. කවදාවත් අල්ල ගන්න බෑ. ඒ නිසා ඔය අඬු ටික ඔහොම අල්ලලා අල්ලලා අවසානේ තේරුම් ගනී මේ අඬු වැඩන්නේ නැහැ, මේක හරි පරණයි. ඊට පස්සේ අලුත් විදියකට හැඩ ගැහිලා ධර්මයේ තේරුම් ගන්න බලයි. අන්න ඊට පස්සේ ගමන් මඟ වේගවත් වෙනවා. කමන්නේ ඉතින් ප්‍රත්‍යක්ෂ වෙන්න එපා ඉස්සෙල්ලම. තියෙන අඬු වලින් දාලා බලන්න අල්ලන්න පුළුවන්ද කියලා. අල්ලන්න බෑ කියලාම ප්‍රත්‍යක්ෂ වුණොත් එහෙම අඬු ටික අතහැරලා දාලා අලුත් ක්‍රම වේදයකට ධර්මය අහන්න. අඬු කියලා කියන්නේ ඔබේ ඥාන, ගුණ, සංකල්ප, දෘෂ්ටි, ඔදේම එහෙම නැත්නම් ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්මයක් නෙමෙයි කතා කරන්නේ. ඉන්ද්‍රිය ගෝචර ධර්මයක් නෙමෙයි කතා කරන්නේ. නේ මේක ඉන්ද්‍රිය ගෝචර ධර්මයක් නෙමෙයි. ඉන්ද්‍රිය විශ්ෂය ඉක්ම වූ ධර්මයක්. ප්‍රස්තාව කරන්න ගියාමත් වැඩ, ඕ ගාල වැඩ. ගෙදරට ආවහම් පාරට බැස්සහමත් වැඩ. මාකට ගියාමත් වැඩ. ගෙදරට ආවා, ගෙදරත් වැඩ. පන්සලට ආවා, පන්සලෙත් වැඩ. භාවනා කරන්න වාඩි වුණා, එතනත් වැඩ. ඒ වැඩ නොකර ඉන්නේ කොහෙද? සායනාගර ඒක නම් ඉතින් අතර වෙන්නේ මලාට පස්සේ තමයි කියලා. එහෙනම් මම යෝජනා කරනවා දැන් මැරෙන්න කියලා. දැන් මැරිලා බලන්න. දැන් මේ යන්න ඔබ ඇත්තටම ඔබට මිය යා හැකි නම් මේ මොහොතේ ඇත්තටම ඔබට සත්‍ය අවබෝධ කරගත හැකි. ඉන්පසෝ බව දිවන්නේ මිය නොවන මිනිසෙකු හැටියට. මිය ගියපු මිනිස්සෙකුට පුළුවන් ද නැවත අවදි වෙලා මම මිය ගිහිල්ලාද කියලා බලන්න? මිය ගියපු මිනිස්සෙකුට අඬන අය ගැන දුක හිතෙනවද? එතනින් එන තරහකාරය පිළිබඳව තරහ එනවද හිතෙනවද? ඇත්තටම මිය ගියපු මිනිස්සුගේ චර්යාව මොකද්ද කියලා ඔබ හරියටම තේරුම් ගන්න, අවබෝධ කර ගන්න, ප්‍රත්‍යක්ෂ කර ගන්න. ඊට පස්සේ ඔබටත් පුළුවන් භාවනා කරන්න පැමිණියාම මිය ගියපු කෙනෙකුසේ වාසය කරන්න. අන්තිමට මලමිනිය ජොබ් එකකින් අස්වෙලා, මලමිනිය ගෙදර වැඩ වලින් අස්වෙලා නේද මිය ගියපු කෙනා ඒ සියල්ලගේ මාස්වෙලා, මිය ගියපු කෙනා ඉන්ද්‍රියන් වලින් අස්වෙලා. එහෙනම් ජීවත් වෙලා හිටිය ඔබට මිය ගියපුසේ කෙනෙකුසේ වාසය කළ හැකි නම් පැයක් හරේ ඔබ සුවසේම වාසය කරන මොහොතයයි. ඒ ප්‍රශ්නේ තියෙන අධ්‍යාත්මික දඟලන හිත නේද? අධ්‍යාත්මික තෙරපෙන සිතයි මෙතන ප්‍රශ්නේ. ඒ සිත තේරුම් ගන්න උත්සාහ කරන්නේ සිතෙන්මයි. හැබැයි කැමරාවේ ෆොටෝ කැමරාවට වදින්නේ නැහැ. රුණාදේක කැමරාවේ ෆොටෝ එක කැමරාවට වදින්නේ නෑ. එහෙමනම් ටිකක් පරිස්සමෙන් දියුණු ඥානයකින් මේක දිහා බලන්න වෙනවා. ඉන්ද්‍රියන් වලටම අවබෝධ කරවන්න අමාරුයි අමාරුයි. මනසටම අවබෝධ කරවන්න අමාරුයි අමාරුයි. ඒ නිසා නිතරම ඒවයින් හේවි වෙමින් සුවිශේෂී ඥාන කොටසකට දර්ශනයකට අපි පත් වෙන්න ඕන. අපි තුල ඒ ඥානය හැමින් වැඩෙන්න ඕන. ඒකට කියනවා අධිචිත්ත අධිඥාන. ශේෂසිතක් විශේෂ ඥානය. සාමාන්‍ය සම්ප්‍රදායක සිත නෙමෙයි. සාමාන්‍ය සම්ප්‍රදායක ඥානය නෙමෙයි ලෝකෝත්තර ඥානය කියනවා. ඒකට ඉන්ද්‍රියන්ට සම්බන්ධ නැතිව වැඩ කරන ඥානයක් නිසා ලෝකෝත්තර ඥානය. දැන් ඔය හිර වෙලා මෙහෙ මෙහෙ තෙරපිලා අච්චාරු වෙලා ෆුඩ් සලාඩ් වෙලා දුහන්නේ ඉන්ද්‍රිය ඥානය. දැන් තේරෙනවා හිමින් සරේ දැන් හරි දැන් ඔන්න මට තේරුණා මම මේක කාලයක් හිතේ කොටු වෙලා නැහැ කියලා. මම දැන් ඔන්න තේරේ මම කොටු වෙලා ඉන්නේ කියලා. ඒක ලොකු දෙයක්. තමන් කොටු වෙලා ඉන්නේ කියලා දැන ගැනීමම හොඳට තේරුම් ගැනීමම දුක්ඛ සත්‍ය තේරුම් ගැනීම. ප්‍රශ්නේ තේරුම් ගැනීම. අපිට තාම සත්ව ගති ඉක්මවා ගන්න බැරි වුණා. තාමත් අපි ඉන්නේ සත්ව ගතියේ. මනුස්ස සත්වය, මිනිස් සත්වයනේ. එතකොට මේ සත්ව කියන ගතිය තියෙනවා, සතා කියන ගතිය තියෙනවා. තිරිසං සත්වය, මනුස්ස සත්වය, මනස උසස් සත්වය. අරය තිරිසං සත්ව. තිරිසං සත්ව. ඒ සත්වුන්ට ඒ මනසට පහළ වෙන ඒ කර්ම ලෙසම ක්‍රියාත්මක වීගෙන යන උසස් සම්ඳමින් කල්පනා කරන්නේ නැති නිසා ඒකවල තිරසනයි. මිනිස්යාට පුළුවන්කම තියෙන ටිකක් ඊට වඩා ප්‍රබුද්ධ විදියට හිතන්න. නමුත් ඒ හිතන පැත්තෙන් දියුණුවද නැද්ද කියන එකට එහා ගිහිලා ලෝකේ යම් ආකාරයක මේ චින්තාමය සංවර්ධනයකට වඩා ලෝකයේ යටත් කරගෙන තියෙන නීතිමය හා බලපෑමේ පරිපාලනයකට. ඉතින් අපි සමහර අය චින්තනයේ උසස් අයයා ඉන්නේ කියලා හිතුවර චින්තනයේ උසස්ව නෙමෙයි ඉන්නේ නීතිමය බලපෑම නිසා. නැත්තම් අපේ අය හරි කැමැතිව විරි කපාගෙන කහයි කඩාගෙන මේ යන්න ආසයි. ඒ හදිස්සියද? නැවත යන්න බැද අඩ ගන්නවා. එකෙන් අදහස් වෙන්නේ අපේ මනස නිවිල නෙමෙයි. අමාරුවෙන් හරි තරපගෙන ඉන්න මොකද හේතුව 600 800ක් ගැහුවොත් ඕක ටිකක් බරපතලයි. ඒ නිසා අපි එතනින් නෙමෙයි පාලනය වෙන්න ඕන. ඒක නිකන් තරපලා පාලනයක්. එහෙම නැත්තම් මනසත් එහෙම පාලනය කරගන්න භාවනාවලින් යම් කිසි නීතියක් දාලා ඒ නීතියෙන් තෙරපනවා. තෙරපුවට පස්සේ බෑ. ඒක දෙන්නේ අපේ මේ මනස අධ්‍යාත්මය තුළින්ම ඒ වේගය කියන එක ඉවත් කරන්න ඕන. තරහය වෙල්ල බනින්න නැතුව ඉන්න එක නෙමෙයි. කෑමක් කන්න ආස හිතල නොකා ඉන්න එක නෙමෙයි. අපේ අධ්‍යාත්මය තුලින්ම ඒ තණ්හා තෘෂ්ණා ලෝභ ද්වේෂ මෝහ කියන දැඩි ස්වභාවය මතුවෙන්නේ නැති මට්ටමින් අපි ගලව ගන්නට බලන්න ඕන. අන්න එතනයි නිවීම තියෙන්නේ. දැන් මේ මෙවැනි ආකාරයෙන් දිගට දිගට කතා කරමින් ක්‍රමානුකූලව ඔබගේ ශක්තියෙන් වඩන්න ඕන මෙහි කරන්න ඕන දවසින් දවස ඔය අපේ පින්නතුන් කියනවනේ අපිට මුලදී සයනස තේරුන්නේ දැන් පොඩ පොඩ තේරෙනවා කියලා. ඒ කියන්නේ ශක්තියෙන් ගොනු වෙලා ඔය தত্ত্বය මේ අල්ලේ රේඛාවගේ නිවන් මඟ පිළිබඳව පැහැදිලි වෙන මට්ටමට ඔබ සංවර්ධනය වෙනවා. අන්න ඊට පස්සේ තමයි පරිවර්තන අවස්ථාවට එන්නේ. සැල්ල මඟ පැහැදිලි කර ගන්නවා. සවිශේෂී ඥානයකින් ගුණයකින් තමයි නිර්වාණ ධර්මය කරා අපි ගමන් කරන්න පිවිසෙන්න තියෙන්නේ. නිවන ඇත්තේ කොහිද? නිවන පිහිටා තියෙන්නේ කොහෙද? පෘථුවෙන් හැතැම්ම කීයක් එහාද? කිලෝමීටර් කීයක් එහාද? කොයි බහිර කියලා දෙනවද අගනිට්ටා බ්‍රහ්ම ලෝකයට ඇහින් තියෙන්නේ කියලා? නිවන එහෙම කියලා නෑ නේද? ඔය ඔබක් කියලා නෑ. කොයි තියන්නේ වල? නැත. හෝම වැරදේ සමහර අය කියනවා මේ මගේ මේ ශරීර අභ්‍යන්තරේ නිවන තියෙනවා. ඒක නිවන තියෙනවා නම් මෙහෙම ඉඳීය මිනිස්සු. ශරීර අභ්‍යන්තරේ නිවන නැහැ. කොයි තියෙන කියන්න ඕන මේ අපේ ඕ පරණ දායකයෝ කියන්නේ. හරියට කිව්වා මම ඔව් කියන්න. කොයි තියෙන? ආ මේ මොහොතේ නිවන නැහැ. මේ මොහොතේ නිවන තියෙනවා නම් මෙහෙම වෙයක් වෙయ్య. මෙහෙම තත්ත්වයක් තිබේය. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන. මේ මොහොතෙත් නෑ නිවන. නෑ කිසිවක් නැති තැන ස්වභාවය. තනත් නෑ නිවන. නෑ ඔව් කියන බලන් තවයි කියන හැමෝම කියන බා උත්තරයක් දෙන්න බලන්න නිකන් දන්න ඔව් කියන්නේ කිසිව සිතෙල්ලක් නැති තැන එතනක් නැහැ නිවන. එතනද තියෙන්නේ නිවන? ඊළඟට කියන්න බලන්න කොයි තියෙන්නේ නිවන? කොයි තියෙන්නේ? ඈ කියන්නේ දැන්නේ තමන් ළඟ නිවන නැහැ. නෑ ඈ මේගොල්ල හොද්ද රස වෙන්න හැඳි ගන්න එපා. හැඳිනක හදන හොද්ද වැඩක් නැහැ. ඒ නිසා මේගොල්ල පොඩ හැඳි ගාලා බලන් ඕන කොහොමද කියලා. හඳයි කොයි දිනවල තියෙන්නේ? එතනක් නැහැ නේද? හා ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ නැති තැන. එතනක් නැහැ මේ වෙන. එතනක් නැහැ මේ වෙන. එතනක් නැහැ මේ වෙන. උපදින්න නැති තැන එතනක් නැහැ නේද? එතනක් නැහැ නේද? කොයි තියෙන්නේ? කොහෙවත් නැහැ නේද? එදන නැහැ නේද?
අපේ අතීතය, වර්තමානය, අනාගතය දැක්ක.
එදනක් නැහැ නේද? පංචස්කන්ධය අල්ලගත්තේ නැති තැන. ඒ කියන්නේ උපාදාන ස්කන්ධය අල්ලා. එතන කොහොමද? ක්‍රියාව නැවතුණු තැන. එතනක් නැහැ නේද? පංචේන්ද්‍රයන්ගෙන් තොර වූ තැන. එතනක් නැහැ නේද? එතනක් නැහැ නේද? අනිදර්ශන විඥානය. එතනක් නැහැ නේද? ඇලිමයි ගැටිමයි නැති තැන. එතනක් නැහැ නේද? එතනත් නෑ නේ. ඈ එතනත් නෑ නේ. එතන කොහොමවත් නෑ නේ. විශ්වය එතනත් නෑ නේ. තව කොයිද කියන්නේ? වෙන කොයි තියෙන්නේ කියන්නේ? ඉවි ඔය හැමෝම පෙන්න්නේ ඔය තැනක්නේ. ඉතින් තැනක පිටත නෑනේ. ඉතින් මට තියෙන එතනක් නැහැ නේ වෙන කියන්නේ විතරයි. තැනක පිහිටා නැත. ඔයවම පෙන්නුවේ තැන. ඒ තැනක් නේ. ඒ අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂතාවයෙන් එතෙන්ට ඇවිල්ලා කිව්වා නෙමෙයි. ඒක තැනක් හැටියට හදාගෙන ඒක කිව්වේ. ඒ නිසා එතනක් නැහැ. අපි කොච්චර සත්‍ය වචනයක් වුණත් හරියට ඒ සත්‍ය තුල පිහිටියේ නැත්නම් ඒක ඇත්ත නෙමෙයිනේ. ඒ බොරුවක් වෙනවා. දවරකමක් කළා එයා කිව්වම හොරකම් කළේ නැහැ කියලා. ඒක සත්‍ය වෙන්නේ නැහැනේ හොරකම කළා. ඒ වගේ අර සත්‍ය තුල පිහිටලා කියන්නේ නැති වචනයක් ඕනම සත්‍ය වචනයක් වුවත් ඕනම බුද්ධ වචනයක් ප්‍රකාශ කළා ඒක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනකොට සත්‍ය ඒ වචනේම පුතජනේ ප්‍රකාශ කරනකොට අසත්‍ය තේරෙනවද? බුදුරජාණන් වහන්සේම දේශනා කරාම අරහං කියන වචනේ යුක්තයි කියලා ඒක සත්‍යයි. ඊළඟට ඒක මහගෙන ඉඳලා තව එක්කෙනෙක් පාරට ගිහිල්ලා කියනවා මමත් අරහන් කියන ගුණයෙන් යුක්තයි කියලා. එතකොට සත්‍යද ඒක? සත්‍ය නෙමෙයි. එතකොට අරක ප්‍රකාශ කරේ කොතනින් නැද්ද? දැන් තේරෙනවනේ? නහරි. එහෙමනම් ඇත්ත වෙන්නේ ඒ සත්‍ය තුල පිහිටියන්න ඕනේ. එහෙම පිහිටලා කියපු කෙනෙක්ගේ පමණයි ඒක ඇත්ත වෙන්නේ. ඒ නිසා ඊට පස්සේ තැනක් කොහේ හරි අල්ලගෙන ඉන්නවනම් එතනක් නැහැ නේද කියලා මතක තියාගන්න ඕන. යම් මේ දැන් මේගොල්ලන්ගේ අර හට්ටිවල තියෙන බත් ඉවත් කළා අර දංකොඩ දිනවනේ. ඔය දංකොඩ ඉවත් කරන්නේ නිකම් මේ වතුර දාලා පින් ඉන්න කියලා හූරලා නේද? බොහොම මේ ඝන කඩදාසියකින් අතුල්ලා මේ පිරිසුදු කරන්න වෙනවා. ඒ නිසා ටිකක් කලත්තන්න වෙනවා. දැන් කොහෙද තියන්නේ? එතනත් නැහැ නේද? කොහෙද තියන්නේ? වචනයක් නැති තැන. එතනත් නැහැ නේද? මොකද ඔතන වචනයක් තිබ්බනේ. එතනත් නෑ නිවන. දැන් මේ ටික අහගෙන යනකොට නිවෙනවද පත්තු වෙනවද? ඔව් බලන්න, ඒ සුවය ඒ ගුණය ඔබට දැනෙනවද කියලා ඔබේ අධ්‍යාත්මයට මේ මොහොතේ ඒ ගුණය තුල ඔබ ඉන්න, ඒ ගුණය තුල ඔබේ භාවිතාව බහුලීකතාව වැඩි දියුණු කර ගැනීම සිද්ධ කරන්නේ ඒ ගුණය තුල ඔබ ඉන්න. නිර්වාණ ගුණය තුල ඔබ ඉන්න, නිර්වාණ ගුණය තුල ඔබ වැඩ ඉන්න උත්සාහ කරන්න, නිවන ගුණය තුල ඔබ වැඩ ඉන්න. පුජ්‍යල ගුණය නෙමෙයි නිර්වාණ ගුණය වැඩ ඉන්න. සාමාන්‍ය පුතංජනයෝ ඉන්නේ පුජ්‍යලත්වයේ ගුණයනේ, ඉන්ද්‍රිය ගුණය වැඩ ඉන්නේ, ලෞකික ගුණේ වැඩ ඉන්නේ, ඈ ලෝකෝත්තර ගුණේ වැඩ ඉන්නේ. මේ හැම වචනයකින්ම අපි පහර ගහන්නේ මමත්වයට. නමුත් සංගීත සම්දර්ශනයක් හෝ අපි කානිමල් එකක් හෝ මොකක් හරි එකක් පැවැත්වුවාම මමත්වයටද පහර ගහන්නේ? වෙයි නෑ. ඒව මමත්වේ පිනවන්න තියෙන්නේ නේද? ඇස පිනවන්න, කන පිනවන්න, මමත්වේ වැඩි වෙන්න තමයි ඔක්කොම හදලා තියෙන්නේ. ඒත් මේ ධර්මයේ තියෙන්නේ මමත්වය දුර්වල කරන්න. මමත්වය දුර්වල කරන්නේ සත්‍ය වතු කර ගැනීමෙන්. එහෙම නැතු ඒක මනෝමය අන්තයකට ගෙනීමෙන් නෙමෙයි. ඒක වැරදිලා සමහරලාට නේද අපි භාවනා වශයෙන් මනෝමය අන්තවලට ගිහිල්ලා එතනින් සත්‍ය වතු කර ගන්න උත්සාහ කරනවා. එහෙම කරන්න බෑ. මනෝමය අන්තවලට යන්න එපා. තේරුම් කරලා දෙනකන් ඉන්නේ නැතුව තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. නැත්තම් හැමදාම තේරුම් කරලා දෙන්න පුළුවන් ටික අපි තේරුම් කරලා දෙනවා. තේරුම් කරගෙන කරගෙන ගිහිල්ලා අවසානයේ ඔබට තියෙන යම් ගමනක් යන, ඒ කියන්නේ කඳු මුදුනට ගිහිල්ලා කඳු මුදුනින් එහාට ඔබම තනියෙන් පියාසර කරන්න ඕන. මේ වචන වලින් ලොකු ධර්මයෙන් ලොකු ධර්මස්කන්ධයක් හදනවා. මේ ඒ ධර්මස්කන්ධයෙන් ඒ කන්ද මුදුනට ගිහිල්ලා ඒ වචනය අත්හැරලා එතනින් එහාට තනිවම යන ගමනක් තියෙනවා. ඒ තනිවම යන ගමන ඔබ යන්න ඕන. කියන්නේ සකනනාසී දිව ශරීරය අත්හැරලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ වචන සියල්ලම අතහැරලා යන ගමනක් තියෙනවා. පංචස්කන්ධය අතහැරලා, පංච උපාදානස්කන්ධය අතහැරලා, පංච ඉන්ද්‍රියන් අතහැරලා, ගෝචර ධර්ම අතහැරලා යන ගමනක් තියෙනවා. ඒ ගමනේදී තමන් යන්න ඕන තමයි. මේ නිදහස් වෙන්නේ අපායෙන්. මේ නිදහස් වෙන්න අපි උත්සාහ කරන්නේ දුකෙන්. අපි ලොකු ත්‍රස්තවාදී නායකයෝ නැති වුණාට මේ රටේ අපිට ඇවිල්ලා වද දෙන්න ජරාව නැමැති, වයසට යෑම නැමැති ඒ ත්‍රස්තවාදී අපේ පස්සෙන් එනවා. මේ ව්‍යාධිය, දුක, මරණ කියන මේ ත්‍රස්තවාදී අපි පස්සෙන් හැම මොහොතකම ඉන්නවා. අපි ඒගොල්ලන්ගෙන් බේරෙන්න බෑ අපිට. ඒගොල්ලෝ අපිට වද දෙනවා. පුළුවන්ද බේරෙන්න? බේරෙන්න බෑ, වද දෙනවා. ඉතින් අපි ඒගොල්ලොන්ගෙන් පලා යන්න ඕන. අපි මනස ඉවත් කරගන්න ඕන. බුදු කෙනෙක් සතර මහා ධාතුන්ගෙන් විනාශ කරන්න බෑනේ. හේතුව බුදු කෙනෙක් කියන්නේ සතර මහා ධාතුන් නොවේ. මේ තත්ත්වය අනිත් ආගමික ශාස්ත්‍රවරයෙක් දැකලා තිබ්බනම් එයත් සතර මහා ධාතුන් නොවේ. හා සාපීතය බුද්ධ වචනේම තියෙන නිසා අපිට කියන්න පුළුවන් බුදුහාමුදුරු සතර මහා ධාතුන් නොවේ. සතර මහා ධාතුන් නොව වෙනසිනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ සතර මහා ධාතුන්ගෙන් වෙනසෙන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ සතර මහා ධාතුන් තුල වැඩ ඉන්නේ නැති නිසා. අපි බුදුන් දකින්න කියලා ගොඩාක් ওই පාරමේ පුරුණෝ සාන්ත වෙනවා. හැබැයි ඔබට ඇත්ත වශයෙන්ම බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙක මෙහෙම ළඟින් ගියාට බුදු කෙනෙක් දැක ගන්න පුළුවන් වේද කියන ප්‍රශ්නේ. අර ගාඩ් එක දාගෙන ඇමති කෙනෙක් වගේ හවුන්නම් පුළු ගන්න පුළුවන් වේ. එහෙම නැතුව නිකම් පාරේ යන මිනිස්සෙක් ඇදෙර ගියොත් එහෙම අඳුර ගන්න පුළුවන් එහෙම නැහැනේ. බුදුන් ළඟින්න පුළුවන් මස්සැහැකේ නෙමෙයි. දැන් දේවදත්තහම බොහොම ළඟම හිටියා බුදුන් දැක්කද? ඈ බුදුන් ළඟින්න බෑ කිව්වා. අපි වාචිකව හදාගත්ත සංකල්ප තමයි ඔය ගොඩාක් දේවල් අපි ධර්මයේ කියලා ගොඩ ගහගෙන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ලෝකෝත්තර ධර්මයේ, නිරෝධ ධර්මයේ මොනම වචනයක්වත් නැහැ. මොනම කොටස් කිරීමක්වත් නැහැ. මොනම ගාථාවක්වත්, පදයක්වත්, සූත්‍රයක්වත් මොකක්වත් නැහැ. ගාථා 1000ක් අර්ථ ශූන්‍ය දැනගන්නවට වැඩිය එක ගාථාව තුල අර්ථය මතු කර ගන්නවා නම් ඒක වටිනවයි කියන එක බුදුහාමුදුරුවෝ නිදේශනා කරන්නේ නේද? අනත්ත පද ගොඩාක් ඉගෙන ගන්නවට වැඩිය අත්ත පද එකයි. ඒකෙන් ජීවිතේ මතු කර ගන්න. එහෙම නැතුව අපි මේ පද ගොඩක පැටලෙන්න නෙමෙයි. තාවුන්නන් තියනවා ගැඹුරින් කරුණ ඒව කියලා ගියොත් එහෙම ඔයගොල්ලෝ පටලැවෙනවා. පටලැවුනොත් එහෙම ඔයව ගිහිල්ලා අනිත් තාවුන්දරන්ගෙන් අහනවා. අනිත් තාවුන්දරන් ගහපු ගම මට බැලුම් ගන්න. ඒක හරි ගැඹුරු. ඒක එතෙන් අපි එන්න ඕන. දැන් අපි ඔය වචන වශයෙන් දැනගෙන තියෙන්නේ ප්‍රායෝගික වෙන්න ඕන. තන තියෙන සෝය අපි විඳිනවා. දැන් අපි මෙහෙම ඉඳලා ඈත ඉඳන් පෙන්නනවා අර තියෙන්නේ පාර්ලිමේන්තුව කියලා. ඉතින් අපි පාර්ලිමේන්තුවට පත් වෙච්ච කෙනෙක් හරි ගියපු කෙනෙක් හරි නෙමෙයි. අර ඈතින් පාර්ලිමේන්තුව කියන්නේ කාටත් පුළුවන් රටේ ඉන්න. හැබැයි පාර්ලිමේන්තුව ඇතුළට යන්න හැමෝටම බෑ. නිර්වාණය කියන්නේ මේකයි කියලා හැමෝටම කියන්න පුළුවන් අද දික් කරලා. හැබැයි මේ නිර්වාණ සෝය වෙනින්න ඒක ඇතුළේ තියෙන පරිසරය සහ ඒ සීට් එකක් වෙන් කරගන්න නම් එයාට වෙනම මාර්ගයක් තියෙනවා. ඒ නිසා හැමෝම දුරින් ආරණියේ පාර්ලිමේන්ත මන් දන්නේ නැත. එහෙම කියලා හරියන්නේ අපි ඒක ඇතුළට යන්න ඕනේ. පත් වෙන්න මන්ත්‍රි කෙනෙක් හැටියට. එහෙම නැත්තම් බුද්ධ පුත්‍රයෙක් හැටියට පත් වෙන්න ඕන. ඒ නිසා ගොඩින් ඉඳගෙන අර තීන නිවන කියලා පෙන්නලා හරියන්නේ. මේ දේශනාව ටිකක් අලුත් වෙන්නේ අර තියෙන පාර්ලිමේන්තුව කියලා පෙන්වන්නේ නැහැ. ඔබට ඇත්තෙම කොහොමද මේ ධර්මයට ඇති කරන මේ ඡන්දය වැඩි කරගෙන, ඒකට අවශ්‍ය කරන ශක්තිය සහ ප්‍රතිපාදන ගුණය වැඩි කරගෙන කොහොමද ඒ ලියාපදිංචියේ ඒකට අපි බෞද්ධර් කැමැත්තෙන් යනවා වගේ අපේ තියෙන අර සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ගුණාංග දියුණු වෙලා ප්‍රඥාව දියුණු වෙලා සතිය සමාධිය හොඳින් දියුණු කරගෙන සමාධිය කිව්වම ඉතින් සමාධිය වල පැටලිච්ච කට්ටිය වෙන වෙන සමාධිත් හිතනවා ඒ සමාධිය මේක. එහෙම නෙවෙයි. යම්කිසි සමාහිත බවක් ඕනම දෙයකට තියෙනවා. ඒ ඕනම දෙයකට කතා කරන සමාහිත බව තමයි ඒ ඔක්කොම එකට ජොඩනගෙන ඕන. එහෙම නැතුව මෙහෙම අර අපි මොහොත හරි එක ඉලක්කයක් කරා ඇති කරගන්න මොකක් හරි සමාධියක් මේකට එකතු කරන්න බෑ. ඒ ලෝකෝත්තර ධර්මයේ සොයාගෙන යද්දිම තමා හිත තුළ ඇති වෙන සමාහිත බවක් ඇති වෙනවා. සම්මා සමාධි ගුණය හට ගන්නවා. අධ්‍යාත්මිකවම මේ මොහොතේ මුකුත්ම තේරෙන්නේ නැත්තම්, මේ මොහොතේදී මුකුත්ම විඳින්නේ නැත්තම්, විඳවන්නේ නැත්තම් අන්න එයා තමයි මෙතන ධර්මයේ නියම විදියට අහපු කෙනා. අධ්‍යාත්මික කිසිම ප්‍රශ්නයක් නැතුව, විඳින්න නැතුව, විඳවන්න නැතුව මෙතන ජීවත් වෙන්න පුළුවන් නම්, ඉන්න පුළුවන් නම් එයා තමයි නියම විදියට ධර්මය හවු කියලා. පුජ්‍යලත්වය තියනකල් පුජ්‍යලයා විසින් සියලු පරිපාලනය සිද්ධ කරන්න. ඒකාග්‍රතාවය ඇති කරන්නේ පුජ්‍යලයා. එකඟ බව මනසේ සමාධිය ඇති කරන්නේ කන්ට්‍රෝල් එක කරන්නේ පුජ්‍යලයා. කත් මෙහෙදි මම අහපු අලුත් වචනයක් තියෙනවා මමයා කියලා. මම හෙට යන කහන්නේ මමත්වේ කියලා. මේදි හොඳ වචනයක් මම ඉගෙන ගත්ත මමයා. අන්න ඒ මමයා තමයි කරන්නේ මේ වැඩේ. මේ මමයා ඉන්නකම් එයා එක එක පරිපාලන වලට බැස ගන්නෝ බැසගෙන කරන හැම දෙයක්ම නිෂ්පල වෙනවා. මොකද තමන්ට අයිති තැන තැනක නෙමෙයි තමන් ඉන්නේ කියන එක තේරුම් අරගන්න නැතුව මේක තමන්ගේ තැනේ කියලා හිතාගෙන තමයි මමයා එතෙන්ට වෙලා ඉන්නේ. මගේ ඇස, මගේ කන, මගේ නාසය, මගේ ශරීරය, මගේ මොළේ, මගේ දැනුම, මම මේ වගේ කෙනෙක්, මේ ඉන්නේ මම. මම ස්ත්‍රියක්, මම පුරුෂයෙක්, මම මේ වගේ වයසක කෙනෙක්, මම මේ වගේ උපාධි කරපු කෙනෙක්, මම මේ වගේ ජොබ් එකක් කරන තැනෙක් කියලා අර මමයා ඉතින් ඉන්නව දෙන්න වෙලා. ඒ මමයට අදාළව වේදනා හට ගන්නවා. ඔය මොනතරා තිරමක ඉන්න හැම මමයකටම අගනිගකන් තියෙනවා. නැත්නම් හැම මමයටම තියෙනවා අගනිගකන් මදුපාඩුකන් තියෙනවා. හැම මමයකටම හීනමානය සහ අදිමානය ඇති වෙනවා. පොඩි මිනිස්සුන්ට විතරක් නෙමෙයි හීනමානය ඇති වෙන්නේ. ඊටාම ඉහළ ධනවතාටත් හීනමානී ඇති වෙන තැන් තියෙනවද නැද්ද? තියෙනවා. දැන් හොඳ මහත්මෙක් මට එහෙම කිව්වා, ලංකාවේ බොහොම පොසත් මහත්මෙක් දවසක් මට කියන හරි පස්සට කතාව. එයා කියන මගේ වාහනේ එක දවසක් මම අරගෙන ගියා සර්විස් එකට. විවේක තියෙන දවසක් නිසා අරගෙන ගිහලා සර්විස් එකට දාලා ඉතින් බලන් ඉන්නවලු. එයාට ඇති වෙනවලු මාන්නය. මේ සර්විස් සෙන්ටර් එකේම තියෙන ලොකුම වාහනේ මගේ කියලා එයාට අදහසක් ඇති වෙනවා. එයාගේ වාහනේ ගිය අවුරුද්දේ වාහනේ. කොහොම හරි ලොකුම එක එයාගේ වාහනේ. නමුත් එයාට මේ අවුරුද්දේ වාහනේ තාම ගෙන්න ගන්න බැරිලා. කොහොම බලාගෙන ඉඳි අදුමානයක් ඇති කරගෙන එයා චණ්ඩිය වගේ ඉන්නවලු දැන් මෙතන ඉන්න ලොකුම වාහනේ මගේ කියලා. ටික වෙලාවක් ඉද්දී මෙන්න එහා පැත්තේ ගිහලා අනිත් සර්විස් එකට දැම්මලු. සර්විස් කරන බාර් එකට 2015 අලුත්ම එක. එයාගේ වර්ගෙම ඒකේ 2015 අලුත් එක. මේකට වඩා කෝටියක් විතර වැඩි ඒක. දැන් එහා පැත්තේ වාහනේ දැක්කහම පොඩි මිස්සුබිසි ජිප් එකක් තියනවලු. ඒක දැක්කහම යාට අදිමානයක් හට ගන්නවලු. තමන්ගේ ජිප් එක දිහා බලද්දී මෙහා පැත්තේ ජිප් එක දිහා බලලා ආයෙ ආගේ ජිප් එක දිහා බලනකොට යාද හීනමානයක් හට ගන්නවලු. මොකද මෙයාට අලුත් මේක. ඉතින් යා තේරුම් ගන්නවලු මේක පැත්තකින් මට අදිමානය දෙනවා, අනිත් පැත්තෙන් හීනමානය දෙනවා කියලා. දැක්කනේ මොනම තැනක එහෙම වෙන්න පුළුවන්. හීනමානයෙන් දැනෙනවා, අදිමානයෙන් දැනෙනවා. ඉතින් අදිමානය හොඳයි කියලා හිතනවා හීනමානයට වඩා. අදිමානයත් මනුෂ්‍යාව පුච්චනවා, හීනමානයත් මනුෂ්‍යාව පුච්චනවා. තේරුණානේ? අවසානේ ඒක තමයි තියෙන්නේ. ගෙදර ඉන්න මැඩම් කියන කෙනත් පිච්චෙනවා, ආයත් පිච්චෙනවා. එයා මැඩම්ගෙන් පිච්චෙනවා, මෙයා ආයගෙන් පිච්චෙනවා. පස්සේ රස්තර දෙන්නම පිච්චි පිච්චි ඉන්නවා. අපි කිසිම තැනක රැඳෙන්න හොඳ නෑ, කිසිම තැනක ඉන්න හොඳ නෑ, තනතුරු දරාගෙන ඉන්න හොඳ නෑ. මනසින් ඒවා බාහිරින් සියල්ලම තිබුණා. මනසින් සියල්ල අතහැරලා ඉන්න ඕන. නායකකම් අරගෙන ප්‍රධානකම් අරගෙන නිතර ඒ මොකවත් අධ්‍යාත්මික මනසින් අපි ගන්න හොඳ නැහැ. මොකවත් නැතුවසේ ඉන්න කියන එකක් නෙමෙයි. ඇතුවසේ ඉන්න කියන එකක් නෙමෙයි. අපි මේ මොහොතේ ස්වභාවිකනම් ඒ තැන්හි ඒ ආකාරයෙන් කටයුතු කරන්නට පුළුවන්. හරි සෞම්‍යයි. එයාට හරිම නම්‍යශීලී චරිතයක් හදාගන්න පුළුවන්. විශේෂයෙන් බාහිර පැවැත්මේ වචනයේ චරිතයේ ස්වභාවය කෙසේ වෙතත් ඔබේ අධ්‍යාත්මික ගැඹුරු මනස බොහෝම නිදහස් සම්මශීලී තත්ත්වයකට ඇති කරගන්න පුළුවන්. අපි හැමතිස්සෙම බලන්න ඕන මොනවා හරි අල්ලගන්න නෙමෙයි, අල්ලගත්ත දේ මොකද්ද කියලා අඳුනගෙන අතහරින්න. බාහිරින් මතක් කරලා අතහරින්න එපා. දැන් අල්ලගත්තේ නැති දෙයක්, මේ මොහොතේ ඇල්ලිච්ච නැති දෙයක් මතක් කරලා අතහරින්න ඕනේ. මේ මොහොතේ ඔබට වද දෙන දේ තමයි ඔබ අල්ලගෙන තියෙන්නේ. ඒ වෙන කොහයක්වත් දුවල හොයන්න ඕනේ නැහැ මං අල්ලගත්තේ මොනවද කියලා. මේ මොහොතේ ඔබට වද දෙන දේ තමයි ඔබ අල්ලගෙන තියෙන්නේ. මේ දැන් මේ මොහොතේ අතින් ඔසව ගන්න බෑග් එකේ බර නේද අපිට ශරීරයට දැනෙන්නේ? මේ මොහොතේ ඔළුව උඩ තියාගන්න ඇඳුම මේ මල්ල නේද අපිට ඒ බර දැනෙන්නේ? අන්න ඒ වාගේ මේ මොහොතේ දරාගත්ත දේ ඔබ මිමින් තියන්න ඕන. ඒක මමත්වයට ලබා දෙන උපදේශයක් නෙමෙයි. මමත්වය ලිහිල් කිරීමෙන් ඒක බිමට හැලෙනවා. හරියට ගෙඩියක් ගහින් වැටෙනවා වගේ. තේරුණානේ? හරියට අවබෝධය කියන එක පැහැදිලි කරලා දෙනකොට ඒක අපේ හිතෙන් මග ඇරිලා යනවා. දැන් හොඳ මහත්තයෙක් මගෙන් හරියක් ඌරු කතාවක් අහනවා. ඒ මහත්තය මේක පොඩ්ඩක් නරක වගේ කතාවක් වුණත් මේක ඇත්ත කතාව, මේක පිරිමි අයට එහෙමයි තියෙන කතාවක්, ඒක නිසා කියන්න ඕන නරක කතාවක් නෙමෙයි, ඕනම එකක් හොඳයි තේරුම් ගන්න. ඒ මහත්තයා මට කෝල් එකක් දීලා කියනවා, සායුනහස දැන් මම පාරේ ඉද්දි මම ලස්සන ගෑනු ළමයෙක් දැක්කා. බැනලා යාළ ළමයි ඉන්නවා. මම දැක්ක ගෑනු ළමයි. දැන් මට ලොකු ආසාවක් ඇති වෙලා තියෙනවා එයා කෙරෙහි. එහෙම ඒක පාට යන ඒවා ඇතිනේ නේද? හැබැයි දැක්කේ සම්පූර්ණ ළමයා දැක්කේ නැහැ. එයා ත්‍රී වීලර් එකට ඔළුව දාගෙන හිටිය, පිටිපස්ස තමයි දැක්කේ. මදියේ වැඩේ. කකුල් දෙක විතරයි දැක්කේ. මම ඒ කකුල් දෙකට ඒ විදිහට ටික දැක්කට මට නිකන් ආසාවක් හැටගත්තා. දැන් මට ජිප් එක හරවගෙන යන්නයි හිත. මොකද කරන්න ඕන? මගෙන් ආම යන්න දෙපාද කියලා. මං ගෝ මාන්තේ එහා පැත්තේ හිටනවා. ওই ගෑනු ළමයා හොඳටම අඳුරන යාළුවෙක් ඉන්නවා කියලා හිතන්න හිතුවා. ඒ ගෑනු ළමයා හරියට අඳුරන යාළුවෙක් ඉන්නවායි කියලා හිතන්න හිතුවා. දැන් මෙයාගේ හිත නිදහස් කරන්න නෙමෙයි තිය ඕමනකම. ඔව් මං කිව්වා ඒ යාළුවා ඔයාට කියන ඔය ළමයා ඔහොම හිටියට හරිය නරක ළමේ. එයාට මෙන්න මේ 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 ලෙඩ රෝගක් තියෙනවා කියලා කියනවා. මං කිව්වා HIV තියෙනවා කියලා කියන්න කියලා. කියන යාළුවා කියලා. දැන් මොකද හිතෙන්නේ කියලා. අනේ හඳුනේ යන්නේ නැහැ කිව්වා. ආයෙ අරගෙන යන්නේ නැහැ. දැන් මොකද හිතට දැනෙන්නේ කියලා. සයින්ස් හිත නිකන් හේදිලා ගියා වගේ කිව්වා. ඇත්තනම කියන්නත් බෑනේ අවුරුදු බොරුවට කිව්වට. ඇත්තනම කියන්නත් බෑනේ එහෙම තේරෙන්නේ කියලා. මගේ හිත නිදහස් කිව්වා. එහෙමනම් මේ මේ සංඥාවට යා වැරදි විදියට ලයක් ලබා දීම තැන තමයි අර යට ඒක ගොනු උනේ. නමුත් ඒක නිවැරදි ආකාරයට අවබෝධ වෙනකොට ඒක හේදිලා යනවා. අර ගෙඩියක් ගහින් වැටෙනවා වගේ හේදිලා යනවා. ඒ නිසා සීලුම අයට අපේ පිරිමි අයට මෙහෙම ආසාවල් මගදී හිතුනොත් තරම හිතුවාම හරි අල්ලපුර කියන එයාට මෙහෙම වෙන්නේ නැති සමහරලාට කියලා හිතුවාම ඕක මැකිල යනවා. දැන් එයාට මේ අවබෝධයේ යම් ආකාරයකට සංඥාව දෙන්න කෙනෙක් හිටියේ නැත්නම් අර සංඥාව තුළ එයා අවබෝධයේ ඥානය උපදව ගන්න දන්නේ නැත්නම් ඒ ඥානයට එයා රැවටෙනවා, ඒ ස්වභාවයට එයා රැවටෙනවා, ඒ ස්වභාවය තුළ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම සියලු දෙනාම ඒ කරන ඒ වැරදි හරි ඒ දේවල් කරන්නේ තියෙන තමා තුළ ඇතිවන පීඩනයක් සංසිඳවා ගැනීමට එයා දකින පිළියම හැටියට. නමුත් ඒකෙන් සිද්ධ වෙන්නේ තව පීඩන රාශියකට උන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන එකයි. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ මේ මිනිස්සුන්ගේ කෙලෙස් හරියට මේ හොරි කහනවා වගේ කියලා. දද කහන්නේ, දද තියෙන හොරි කහනකොට කොහොමද වැඩේ? කහනකොට සනීපයි, ඊට පස්සේ දැවිල්ලයි. දද හැදිලා නැති නැති හැදිච්චයි දන්නවා ඇති. කහනකොට සනීපයි, ඊට පස්සේ දැවිල්ලයි. ඊට පස්සේ ඩබල් තවන්ට කැසීමක් ඇති වෙනවා, ප්‍රශ්නයක් හට ගන්නවා. ඒකෙන් තව තුවාල හට ගන්නවා. අන්න ඒ වගේ කියලා කියන මිනිස්සුන්ගේ මේ පීඩන, මිනිස්සු ගන්න පියවර හරියට ගින්නට පිදුරු දානවා වගේ කියලා. පිදුරු දැම්ම ගමන් හොස් ගාලා නිවෙනවා. නිවිච්ච ගමන් දුමක් එක්ක ආපහු ඩබල් වෙලා ඇවිලෙනවා. ඒ නිසා නිසි පිළියම හොයාගන්න කියනවා. ගින්නට පිදුරු දාන්න නැතුව, හොරි කහන්නේ නැතුව. එහෙමත් නැත්නම් තවත් උපමාවක් කරනවා, මේ මිනිසුන්ගේ ලෝකයේ, මේ කාම ලෝකයේ මිනිසුන්ගේ කාම ලෝකයේ පරිහරණය කිරීම බල්ලන් අර ඇට කටු කනවා වගේ කියලා කියනවා. ඇට කටු කන බල්ලෝ දැකලා තියෙනවද? දැන් බල්ලෝ ඉන්නවනම් ඒගොල්ලෝ දා මොනවා හරි ඇට කට්ටක් හරි දුන්නාම ඒක හපහපා ඉන්නවා. අපි දැකලා තියෙනවා මේ සත්තු ඒ ඇට කට්ට හපලා එයාගේම කට තුවාල වෙලා. තුවාල වෙලා ලේනවා, ලේනකොට එයා හිතනවා මේ ඇට කට්ටේ එන රහයි කියලා. ඒක තව හපනවා. තව හපනකොට තව තුවාල වෙනවා. එයාගේම රුධිරය එයා හිතන ඇට කට්ටේ තියෙන රසයි කියලා අවසානයේ ලබනවා. ඒ වගේ තමන්ගේ පීඩනය දෙගුණ කරගන්න නැතුව, තුන්වර ගුණ කරගන්න නැතුව, හතර ගුණ කරගන්න නැතුව තමන්ට පුළුවන්කම තියෙනවා ධර්මානුකූල කරලා නිවැරදි විසුදුම, නිවැරදි තත්වය තේරුම් ගන්න. ඒක එහෙම තමයි. දැන් අපේ ප්‍රසවහනාර වෛද්‍යවරයෙක් මට දවසක් කියනවා, ස්වාමීන් වහන්ස මම මේ පැත්තේ වැඩ කරන්නේ. මම දන්නවා මිනිස් ශරීරය කියන්නේ මහා කුණු ගොඩක්. ඒක ඉතාම හොඳට මම දන්නවා. ඒත් මගේ හිතේ තියෙන කෙලෙස් පීඩා අඩු වෙලා නැහැ. ඊට පස්සේ අහන මොකද හඳුන්නේ කියලා අහනවා. ඒක තමයි කියන්නේ. මේක අපි මේ ඇට කටු පෙන්නුවයි කියලා, මස් පෙන්නුවයි කියලා, නහර පෙන්නුවයි කියලා විසඳන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක නිවැරදිව මේ මානසිකව ඉවත් කරගත යුතු කාරණයක්. එහෙම නැතුව ඉවත් කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. මෝචරි වැඩ කරන මිනිස්සු ඉන්නවා. දවසට මිනි 10 15 කපනවා. තාම දුර්ගන්ධ පරණ මිනි පවා කපනවා. අපෝහම ඒවයි තියෙන අප්‍රසන්න භාවයේ ඊටාම එනමුත් වුන් කියන අපේ සිත ද්වේෂයෙන්, මෝහයෙන්, ලෝභයෙන් ඉපිලෙනවා. ඇයි කියලා අහන. එහෙමනම් අපිට තේරෙනවා මේ 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 ස්වභාවයක් වෙන්නුවටම අපේ හිත එහෙම වෙන්නේ නෑ. අපි නිවැරදි ඥානමය ගුණය මෙතෙන්ට ලබා දෙන්නට ඕන. ඒ නිසා අපි සම්පූර්ණයෙන්ම නිදහස් කරන මේ විස්කම්බන ප්‍රහාණය සිද්ධ කරගන්නට ඕන. සම්පූර්ණයෙන් නිදහස් කරගන්න වැඩ පිළිවෙල කරන්න ඕන. ඒ තමයි අපි ළඟ තියෙන මමත්වය දිය කර හැරීම. මමත්වය අන දෙන තුරු මමත්වය වැඩෙනවා. ක්‍රියාව අවසන් කරන තැන, අන නොදෙන තැන මමත්වය දියව යනවා. ඒ කියන්නේ මනසට ඕන හැටියට සැරිසරන්න කියන ඉඩ දෙන ස්වභාවය නෙමෙයි තියෙන්නේ. මනස සැරිසරන්නේ අනක් මත, ඔබේ අන මත. ඒක ගැඹුරින් තියෙන්නේ අන. ඒක හඳුනගෙන ඔබ අන නොදෙන තැන ඔබේ මනසෙන් අතර වෙනවා. දැන් කෙනෙක් කියනවා මට තරහ යනවා, මට තරහ යනකෝ පාලනය කරගන්න බෑ කියලා. හැබැයි යාම දන්නේ එයා යම්කිසි අනක් දීලා තියෙන තැනට. ඒ දීපු නිසා තමයි ඒ තරහ ඇති වෙන්නේ. අන නොදෙන තැන ඒ ප්‍රශ්නයක් නෑ. නිරෝධ සංඥාවෙන් වාසය කරන්න ඕන. සංඥාව තියෙන මේ අපිට ගොහෙවත් හොයා ගන්න බැරි නම් මේ ඔළුවේ තියෙන වෙන පොතෙන් හොයන්න බෑ. සංඥාව තියෙන මේ ඔළුව ඇතුලේ. එතන නිරෝධ සංඥාවෙන් ඉන්නේ. යම්කිසි සංඥාවක් හිටියොත් එතන ඔබට දැනෙනවා මොනවා හරි අවුලක්. නිරෝධ සංඥාවට ආපු තැන ඒක සංඥා නැහැනේ. සංඥා නැති වුණාම මේක අවුලක් තියෙන්න බෑ, ප්‍රශ්නයක් තියෙන්න බෑ. එතන කිසිම ප්‍රශ්නයක් නැහැ. නිරෝධ සංඥාවෙන් වාසය කරා. ඒ කියන්නේ හිස් කරන් ඉන්නව නෙමෙයි. දැන් හිස් කරන් ඉන්න කියොත් එහේ මේක සංඥාවක් නේ. ශූන්‍ය සංඥාවක් කරනවා. හිස් කරගෙන නෙමෙයි. නොසිස් කරගෙනත් නෙමෙයි. මොනම ආකාරයේ කිව්වත් පීඩා නොදෙන. අන කරන්නේ නේද? බලපෑමක් කරන්නේ තමන් ඒ නිසා සංඥාවේ නිරෝධයි. නැත්තම් මේ මනස හරියට අර මේ කරත්ත බැඳි ගොනාට වගේ තට්ටු දදාරයි යනවා. එහෙම ගතියක් නැද්ද? මෙහෙම යන්න, මෙහෙම යන්න, මෙහෙම හිතන්න, මෙහෙම කරන්න, ඔතනින් හැරෙන්න, ඔහොම ඉන්න, හෝ ඉන්න යන්න කියන කරත්ත එලවන වගේ වැඩපිළිවෙලක් මේ ඇතුළේ තියෙනවා. ඒ නිසා ගොනා ලියන්න, කරත්ත ලියන්න, ගොනා නිදහස් කරන්න, තමන් කරත්ත කරුවා නොවන්න. දැන් දුවන වාහනේ නතර කරන්න කියලා කිව්වොත් කෝල් එකක් හරි දාලා කවුරු හරි පොලිස් සයිරන් එකක් හරි දාලා මේ ඇත්තෝ දන්නව දුවන වාහනේ නතර කරගන්න දඩස් දාලා. දන්නවනේ නේ ටංගාල මොකද කරන්නේ? බර පවර් එක දෙන මේ වේගය වැඩි කරන එතනින් කකුල අරගෙන බ්‍රේක් එකට කකුල කියලා වාහනේ නතර කරන ලස්සනට පාකින් දාලා හෑම් බ්‍රේක් ඇදලා නතර කරගන්න. මනස නතර කරන්න කිව්වා. බ්‍රේක් පා ගන්න දන්නේත් නැහැ, පාකින් දාන්න දන්නේත් නැහැ. ඊට පස්සේ ආන දැන් දුවන වාහනේ ආන්දර නතර කරන්න කිව්වොත් නතර කරන්නේ නැහැනේ. නතර කරන්න බෑනේ. ඒ කියන්නේ වාහන නතර කරන්න දන්නව මනස නතර කරගන්න දන්නේ. වාහනේ වගේම මනසත් නතර කරන්න. ඉස්සෙල්ලම කරන්නේ අර මොනවද ඒකට කියන්නේ? ඇක්සලරේටර් එකද? ඒක ඒකෙන් කකුල ගන්නවා. ඒ කියන්නේ අපි මෙහෙ පුෂ් කරන ස්වභාවය නතර ගන්නවා. ඊට පස්සේ බ්‍රේක් එකට අඩිය තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම ටික ගානට කන්ට්‍රෝල් වෙලා එන අඩිය තියෙනවා. ඊට පස්සේ පාකින් දැම්ම හැම් බ්‍රේක් ඇද්දා ස්විච් ඔෆ් කරා. ඊට පස්සේ එන්ජින් එක සද්දෙත් නැහැ, ඩ්‍රයිවර් කලබලත් නැහැ, ලස්සනට ඉන්නවා. වාහන නතර කරන සේම ඔබේ මනස නතර කර ගන්නවා. ඔබට තේරෙන්නේ නැත්නම් ඒ තරමට මේ ධර්මයත් එක්ක ඔබ ජීවත් වෙන්න මානසිකාරය යොදන්න. මේක තේරුම් ගන්නම මහන්සි වෙන අත්හරින්න එපා. මේක ටිකක් තේරුම් ගන්න අමාරුයි, තේරෙන්නේ නැහැ. අත්හරින්න එපා. ලක්ෂ වාරයක් ගැටෙන්න ධර්මයත් එක්ක අවබෝධ කර ගන්න. අවබෝධ කරගත්තට පස්සේ ඔබට මේ ආත්ම භාවයේ ලොකු රක්ෂණයක්. සසරටත් ඒවා, භික්ෂුන් වහන්සේ කෙනෙකුටත් එහෙමයි. මම අද භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට සන්තෝෂයෙන් ඉන්නවා නම් යම් ප්‍රමාණයක් ඒ සතුටෙන් ජීවත් වෙන්නේ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි. ධර්මයේ නිසා. මේ ධර්මයේ දැනගත්තාම උගත්කම් යොමේ මොකවත් ඕනම නැහැ. ඒ ඕනම දෙයක්, ඒ ඕනම තැනක තියෙන දෙයක් ඒක අවශ්‍ය කරන කාරණේ ඕනම වචනයකින් කියන්න පුළුවන්. දරාගෙන දැනුමක් දරාගෙන ඉන්න ඕනේ, මතක තියාගෙන ඉන්න ඕනේ, පද ඕනේ. මනුෂ්‍යයෙකුගේ හිතේ ඇති වෙන ප්‍රශ්නය ඒක විසඳන්නට පුළුවන් වචන ටික ස්වභාවයෙන් ගලාගෙන එනවා. ඒ මොනවා තිබුණත් මමත්වයේ තියෙනකොට අපි දන්නවා අපි මේ මමත්වය තුල දැවුණ නිසා පුදුම විදියට පිච්චෙනවා. මමත්වය හරියට අපි ඔප්පුච්චනවා. එනිසා අප්‍රමාදී වෙන්න, මේ ධර්මයට ඔබේ ජීවිතේ මුල් තැන දෙන්න. පළවෙනි තැන දීලා ධර්ම අවබෝධය කරගන්න, ඊට පස්සේ ඕනනම් ඕන රාජකාරියක් කරන්න, ඕනනම් බණ අහන්න, නැත්තම් නොසා ඉන්න ඕන එකක් කරන්න අවබෝධය වෙනතුරු ඔබ අත් නොහරින්න ඕන. හැබැයි පොඩි වීර්යය හරියන්නේ නැහැ, භාගයක් දීලා හරියන්නේ නැහැ 100%. ඒ කියන්නේ ධර්මයත් එක්ක බලද්දී ඔබේ ජීවිතේ වෙන දෙයක් ප්‍රමුඛ වෙලා තියෙන්න බෑ. ධර්ම අවබෝධ කරගත්ත අයගේ ජීවිතවල අපි දැක්ක කාරණේ තමයි ඒගොල්ලෝ හැම දෙයකටම වඩා මනසෙන් ධර්මයට අවබෝධය පිණිස අංක එකට දුන්නා. කිසි දෙයක් වැදගත් නැහැ මට, මට වැදගත් ධර්මය අවබෝධය පමණයි කියලා. ඒ අදහස් වෙන්නේ ඒ අය දහම්සොඬ රජු කෙනෙක් අධ්‍යාත්මයෙන් පෙරලිලා තියෙනවා. එනිසා කන්දෙන් පල්ලෙහාට පනින්න මං සූදානම්. කිසි ප්‍රශ්නයක් නැහැ. ධර්මයේ වෙනුවෙන්. කන්දෙන් පල්ලෙහාට පනින කෙනෙක්ම තමයි ධර්ම අවබෝධය කරගන්නේ. අර පෙන්නන්නේ නේද? ඒ දහම්සොඬ රජුරුවන්ගේ චිත්‍රවල නේද? පන්සලේ කන්දෙන් පල්ලෙහාට පනිනව පේන. ඔබට කන්දෙන් පල්ලෙහාට පනින්න බැරි නම් සත්‍ය අවබෝධ කරගන්නට බෑ. දැන් මේගොල්ලෝ කන්ද උඩට බඩගාන කට්ටිය තාම සමහර අය කඳ උඩටත් ගිහිල්ලා ඔලුව ගහ ගහ බලන් ඉන්නේ යකෝ මේකෙන් පල්ලෙහාට වැටුනහම මම මැරෙනවා නේද? හරි යකාගේ කටට නේද පයින්න තියෙන්නේ, පැන්නහම මාව කනවා නේද? ඒ කියන්නේ ආත්ම සෙනෙහය ඇවිල්ලා මෙතන තෙරපෙනවා. මාරයට කියනවා ඔබ තව ඉතින් අවුරුදු 25කින් 30කින් 50කින් 60කින් හරි මේ කරයි යනවනේ. එනිසා මම අද කන්දෙන් පල්ලෙහාට පනින්නේ බණපදේ අහගන්න, ධර්මයේ ලබන්න විසක් වෙන දෙයකට නෙමෙයි කියලා පනින්න ඕන. ඒ කන්දෙන් පල්ලෙහාට පනිනවා නම් මේ දැන් මෙතන ඉඳන් පනින්න ඕන. පස්සේ කඳු හොයාගෙන ගිහින් එහෙම පනින්න එපා හොඳේ. මාවල්ලගෙන ඊටකට මගේ උපදේශයක් කියලා. මෙතන ඉඳන් පනින මේ මානසික පාදාන ස්කන්ධයෙන් පල්ලෙහාට පනින්නේ. හද මේ පස්කන්ධ වලින් පල්ලෙහාට පනින්නේ නේපා. දැන් මං දවසක් කියලා මැරෙන්න ඕනේ නිවන් දකින්න කියලා. දැන් කට්ටියගේ අදහස මැරෙන්න වෙනවා නිවන් දකින්න කියලා. මේ 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 මරණය කියන ස්වභාවයට අපිපත් වෙන්න ඕනේ මේ අමරණීය ජීවිතයෙන් අවදි වෙන්න කියන මේ ගැඹුරු කාරණේ ඉතින් විතර බුද්ධියක් ඇති කෙනෙකුට අහුනොත් එහෙම හෝ වරදවා ගන්න. කිසිදු ගති චර්යාවකට අසු වෙන්න හොඳ නැහැ. ගති විමුක්ත කියන වචනයක් පාවිච්චි කරන එකයි. කිසිම ගතිචරියාවක ඉන්න බා. දැන් ධර්ම අවබෝධය කරගන්න කෙනාට ස්ත්‍රී ගතියක් නැහැ, පුරුෂ ගතියක් නැහැ. වෙන ගතියකුත් නැහැ. ගති විමුක්ත. ඊළඟට තව දේව ගති, බ්‍රහ්ම ගති, තිරිසං ගති නේද? මපුසක ගති ඒවත් නැහැ. ගති විමුක්ත. ඒ කියන්නේ ආගේ සංඥාව නිරෝධ සංඥාව. මේක දැනුවත් වෙලාමදි තමන්ගේ සංඥාව නිරෝධ කරගන්න ඕන. කෙනෙකුට ගෙයක් තියෙනවා, ඒ ගේ විකුණනවා. තව කාටරි විකුණනවා. එහෙම විකුණපු අයත් ඇතිනේ. ඊට පස්සේ එහි නඩත්තුවක් එහුට තියෙනවද? ඇයට තියෙනවද? නෑ නේද? එහි නඩත්තුවක් නෑ. ඒ වගේම ඔබේ අධ්‍යාත්මයක් මේ ඉන්ද්‍රියන් පහක් අත්හැරියම, එහෙම නැත්නම් විකුණුවට පස්සේ, එහෙම නැත්නම් මේක අපිට අයිති නෑ කියන එක ප්‍රත්‍යක්ෂ අවබෝධ කරගත්තට පස්සේ මේක ඇතුලේ ඔබට වැඩක් නැහැ. ඔබ හැබැයි ඒක තේරුම් ගත්තේ නැතුව තාමත් මගේ ඇහැ, මගේ කන, මගේ නාසය, මගේ මනස, ඉතින් මට ඕන විදිහට හදා ගන්නවා, මගේ විඥානය, මගේ සංසාරේ මේ ඉන්නේ මම. නඩත්තු ගොඩයි. එතනින් එළියට ආවට පස්සේ තමයි නේද my body, my home, my country බවට පත් වෙන්නේ. ඇති දෙයක් නෑ. අනුංග දේවල් වලට මගේ මගේ කියලා කෑ ගහනවා. දැන් අපි එදා මතක් කරා නේද? හුස්ම යන අයිතිය සම්පූර්ණයෙන් අමතක කරලා තිබ්බේ. මේ දැනුත් අමතක කරලා තිබ්බේ. ජලයේ අයිතිය අමතක කරලා තියෙන්නේ. මහ පොළොවේ අයිතිය අමතක කරලා තියෙන්නේ. හිරුගේ අයිතිය අමතක කරලා තියෙන්නේ. මේ වෙනම මම කියලා ලෝකයක් හදාගෙන. ඒවා ඒ තැන් වලට ලබා දෙලා මගේ තමන්ගේ ඥානය, තමන්ගේ මනස නිදහස් කර ගන්න, විමුක්ති කර ගන්න. පුජ්‍යලයට නෙමෙයි මේ බණ කියන්නේ, පුජ්‍යලත්වයේ දිය කරන්න. පුජ්‍යලයට කරන්න බෑ මේක. පුජ්‍යල නුවරට ගහන කරන්නේ නෙමෙයි, පුජ්‍යලත්වයේ දිය කර හරින සම්පූර්ණ අතහැර දමන විවෘතවම සන්තර රජ කෙනෙක් වෙන්න හැම පැත්තෙම දොරටු ඇරලා දාන. ඒ කියන්නේ වෙස්සන්තර රජුරු අර පැත්තෙන් එන මිනිස්සු, මේ පැත්තෙන් එන මිනිස්සු දැන් පාලනය කරන්නේ. ඉස්සර පාලනය කරා රජ වෙස්සන්තර වෙනවත් එක්කම no control. අන්න එතනින් තමයි විමුක්තිය ලබන්නේ කියන එකයි ඒ වෙස්සන්තර කතාවේ පෙන්නන්නේ. එවලතෝ බාහ්‍ය භෞතික දෙයක් හර විදියට කරන්නේ කියන එක නෙමෙයි. පරමාර්ථ කතාවක් තියෙන එකේ. බාහිරින් කරොත් ඒක හරි වැරදි වැඩක් කියලා. එහෙම කරන්න එපා. ඇසන්තර රාජ්‍ය ළම ආරක්ෂක අධිකාරියන් අත්අඩංගුවට ගන්නවා. දන්නවද නැන්ද? අද හරි ඔබ හරි කරොත් එහෙම එහෙම. අත්අඩංගුවට ගන්නවා. පොඩා ළමයි මේ කාර් සේවයේ දෙන්නේ. ඒ නිසා එහෙම කරන්න බෑ. ඒ කාලේ ඒක ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කියලා තවන්න බුදු වෙන්න ඕනයි කියලා ඒවල එහෙම දෙන්න බෑ. මේක පරමාර්ථ කතා. සම්මුතියෙන් එහෙම කරා නම් ඒක මම වුණත් සන්ත රජුන නෙවරදි කරන ඕම කරන්න එපා. පස්සේ බුදු වෙන්න දැන් ওই වැඩේ කරන්න එපා ඒක. දැන් ඔයම කියන්න එපා වෙන හැමදෙරට කියලා. මට බැනුම් ගන්න එනවා. අපේ ආවදරන්ට බයින ගන්නෑ ඔබට. ඒසා ඒක තියෙන පරමාර්ථ ගුණේ බලන්න. එහෙම කරන්නේ නැහැ. බෝසත් කෙනෙක් කවදාවත් එහෙම කරන්නේ නැහැ. දැන් බලන්න ඒ උන්වහන්සේගේ කුණතරන් සෙනෙහ තත්ත්වය කියන්නේ බුද්ධත්වයේ ලබලා රජමාලිගාවට වැඩිහාම සී අසෝදරාවි එන්නේ නැහැ බලන්න. දන්නවනේ කතාව නේද? අසෝදරාවි ආවේ නැහැ බලන්න. එයාගේ මේ එයා සිටියේ ඒ කාමරේ මාලිගාවේ. බුදුරජාණන් වහන්සේ අයව බලන්න එතෙන්ට වැඩින්නේ. එයා හිතනවා මගේ හිත අඳුනගන්නේ බුදුහාමුදුරුවෝ. ඒ නිසා මම බලන්න යන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වාඩිලා ඊළඟට කකුල් දෙක අල්ලගෙන හඬනවා. හලද්දී අනිත් අය එකතු වෙලා ඇව සෝදනාවේ අයින් කරන්න හදනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද කියන්නේ? එහෙම අයින් කරන්න එපා. එයාට එහෙම අඬන්න දෙන්න. එහෙම දුක කියන්න දෙන්න. මොකද ඇවුදු නැහැ නේ මාලිගාවට කර නේද? බුදුරජාණන් වහන්සේනේ බුදු වෙලා ඉන්නේ. ඒ අනිත් එයාට අඬන්න දෙන්න. ඒකේ දුක ප්‍රකාශ කරන්න එක දෙන්න. දෙවෙනි මනසක් තියෙන බෝසත්වරුන්ට. ඒ නිසා අර වගේ දේවල් මේ සම්මුතියට අරගෙන අපි අනිකුත් අර ආගමික අයගේ නින්දා පහස පවා ලබනවා ඔයනි කාරණා පදනම් වෙලා. ඒ නිසා අපි හරියට කියන්න ඕන එහෙම දෙයක් නෙමෙයි. ඒ ඕක ඇත්ත වශයෙන්ම කියලා අරගෙන අපේ ලංකාවේ මිනිස්සු කිසිම මම දන්නේ කිසිම සෙනෙහ බර තත්ත්වයක් නැති තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මොකද පිටින් අරගෙන පවුල තුල තරුවන් තුල කැටළු අට ගන්න පිටින් ගත්තා. ඒ නිසා පරමාර්ථ ධර්මය නිසා බුදුහාමුදුරුවෝ ඉතාම නිවැරදිව දේශනා කළා ධර්මය කියන්නේ සර්පයා වගේ. ඒක හරියටම හරි තැනින් නිවැරදි තැනින් අල්ලව ගන්න ඕන වරද්දල ගත්තොත් එහෙම එදා ඒක පරමාර්ථ කාරණේ මම ගත්ත නිසා මම ඒකේ නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නවා ගුණය. ඒක වරද්දල වෙන තැනකින් ගන්න ඕනේ ජාතක කතාව. එයා වස්තු සම්පතුත් නැති කරගන්නෝ, ගෑන දරුවත් නැති කරගන්නෝ, ළමයි ටිකක් නැති කරගන්නෝ, පස්සේ අවසානයේ ප්‍රේමත් ටිකට වැටේ. තේරුණානේ? එකම ජාතක කතාවම ගන්න ධර්මය අවදි කරගන්න, තව කෙනෙක් ගන්න විනාශ වෙයි. නැත්තම් කිසිම ඉතුරුවක් පාදුවක් කරන්නේ නැහැ බාර්ගානේ ඉඳි සියල්ල තැරලා මාත උගානන්නේ කියලා ඉඳි. සනර්මේ හරියට සර්පයා අල්ලනවා වගේ අල්ලන්නේ කියනවා. යාගේ බෙල්ලෙන් මෙහෙම නැත්තම් තමට දෂ්ට කිරීමක්. ඒ කියන්නේ තමට හානියක් වෙන්නේ නැති තැනකින් අල්ලගන්න ධර්මය. ඒකයි අදහස් වෙන්නේ. සර්පයාව අල්ලනකොට තමට හානිය වෙන්නේ නැති තැනින් අල්ලගන්න. කොහොමද අල්ලගන්නේ? ඔළුව ළඟින් අල්ලගන්න තරගාර සර්පයා. ඒ වගේ ධර්මයේ ඔළුව ළඟින් අල්ලගන්න කියලා තැනක් නැහැ. තමන්ට හානියක් වෙන්නේ නැති තැනින් අල්ලගන්න පුළුවන්. ඒ කියන්නේ යහපතක් වෙන්නේ, සංවර්ධනයක් වෙන්නේ, දියුණුවක් වෙන්නේ තමට අල්ලගන්න. මම දන්නේ මම කියන්නේ වැරදිද හරිද කියලා. ඔහුම තීරණය කරා. නේද පොතර 90 මෙන් බලන්න ගිහිල්ලා ගියා ඒක වැරදි කියලා. නමුත් තවන්න බලන් තමන්ගේ ඥානය තුළ තමන්ට කොච්චර ඒක ගැළපෙනවද කියලා. එහෙම තමයි පොතපතේ සඳහන් වෙලා තියෙන්නේ. හොඳයි, තව මොනව හරි ගැටලුවක් තියෙනවා නම් විමසන්න. අපේ අනිත් කල්ලාන මිත්‍ර හාමුදුරුවෝ කියනවලු මේ පිටතෙන් වල ගිහිල්ලා මේ ගැන ආයි ආයි කතා කරන්න එපා. රහාමුදුරුව මෙහෙම තුව මෙහෙම කිව්ව කියලා ඒ හාමුදුරන් ගෝලුව අවුල් වෙන්න පුළුවන්. ඒ නිසා ඔය අහන දේ අපෙන් මහල යන බැලලා යනවා නම් අපිටම බැලලා යන්න කියලා කියනවලු. ඉතින් මලත් කියන්නේ ඒක තමයි වත්නයිනේ බැලලා යන්න කෙනෙක් නැති ඉතින්. මේ අහන්න පුළුවන් කාරණේ නිසකවම අහන්න පුළුවන් විවෘතව. ප්‍රශ්නේ නැත්තම් උනන්දුවෙන් ගන්න එපා. මේ ප්‍රශ්නේ නැත්ද කියන්නේ නැහැ කියලා කියන්නේ ප්‍රශ්න ගොඩාක් සංසිඳලා කියන එකනේ. මමත්තේ සංසිඳෙන්න සංසිඳෙන්න ප්‍රශ්න අඩුයි. මමත්තේ සංසිඳුනට පස්සේ ප්‍රශ්න ඇත්තෙම නැහැ. මමත්වයේ සම්පූර්ණයෙන් අතහැර දැම්මුවට පස්සේ මමත්වයේ ඇත්තෙම නැහැ. ඉතින් මේ මමත්වයේ අතහරනවායි කියන කාරණය හරි අභියෝගාත්මක කාරණයක්, හරි අසීරු කාරණයක්, හරි සූක්ෂම ධර්මයක්. ඔබේ කැපවීම තාම ප්‍රබල කැපවීමක් සිද්ධ කරන ධර්මයන් සමග මොහුවෙමින් ධර්මය අහමින් අනුශිකාරයේ වඩමින් ඒව මේවත් එක්ක ගලප ගන්න ඕනේ. ඔබට ආනන්ද හැඳුරු ගැන විශ්වාසයක් තියෙනවා නම් ඒ පැත්තෙන් අර වැහි වලාකුලක් වගේ නේද සුවඳක් එනවා නම්, හැඩයක් තියෙනවා නම් ඒ ධර්මයේ මොස්සේද ඔබට ක්‍රියා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අනිත් දේවලුත් එක්ක අහන්න පුළුවන්. නමුත් ඔළුව තුල පැටලීමක් හදාගන්න එපා. අහන්න බලන්න හැමදේම පොතපත කියවන්න සාමාන්‍ය වෙන්න ඔක්කොටම ඔළුව තුල පැටලීමක් හදාගන්න නැතුව තමයි ධර්ම අවබෝධය කරගන්න මහන්සි වෙන්න ඕනේ කියන කාරණයක් මතක් කරනවා. එහෙමනම් හැම දෙනාටම තෙරුවන් සරණයි. අද දින දායකත්වය සනාන් කරනවා සමිතා සහ නිහාල් පලිපාන මහත්මයා, ඒ වගේම සහ තෙරුවන් සරණයි බුදිලා සහ නිලත් කලා දිනයන් දෙපළ ඒ පිරිස දායකත්වයක් දරනවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා මේ ගිය දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන සුජීවත්ව සිටින නිර්මලා ටිකිරි කුමාරි හාමිය ඵලිපාන පින්වත් මාතාවට නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනාටම ඒ උතුම් ප්‍රාර්ථනාව සඵල වේවා කියමින් සාදුකියා ප්‍රාර්ථනා කරමු. අතුල සහ නියෝමි ආරම්පණව පිනවත් පිරිසත් යම් පරිස්කාර පූජාවක් සිදු කරනවා. ඒ හැම දිනාටම හොපින් ධර්මයෙන් ජීවිතය ආලෝක කරගන්න හැම දිනාටම මේ ධර්මය හේතු වාසනා වේවා.